SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ලෝකයේ තත්විත්ති විමසා බැලීම එහෙමනම් සුපුරුදු ලෙසින් අපි ආරම්භ කරමු සිකුරාදා දවසේ. ලෝවට තත්විත්ති කතාබහ කරන්න අද අපි මූලික කරගන්නවා පසුගිය සතියේදීත් අපි මූලික කරගත්ත එක්තරා කාරණාවක්. ඒ තමයි උතුරු කොරියාව සම්බන්ධව ඇති වෙලා තියෙන තත්වය. උතුරු කොරියාව සම්බන්ධව අපි දීර්ඝ වශයෙන් කතා බහ කළා පසුගිය සතියේදීත්. උතුරු කොරියාව, ඇමරිකාව, ජපානය වගේ රටවල් වල තර්ජනය තකන්නේ නැතුව සිදු කරන ලද මේ න්‍යෂ්ටික අත්හදා බැලීම් සම්බන්ධව ඊට පස්සේ අපි ගිය සතියේදීම කතා බහ කළා. ඒ වෙනුවෙන් උතුරු කොරියාවට මුහුණ දෙන්නට සිදුණු අභියෝගතා පිළිබඳව විශේෂයෙන්ම ඇමරිකාව විසින් සම්බාධක පනවන් ලැබුවා. එහිදී ගුවන් යාන ඉන්ධන, එතකොට රටට ඇතුළු වෙන නැවුබඩු පරීක්ෂා කිරීම, ලෝහ ද්‍රව්‍ය ආනයනය කිරීම, සීමා කිරීම, මේ වගේ නොයෙකුත් සම්බාධක උතුරු කොරියාවට පනවල තියෙද්දී උතුරු කොරියාව තවත් අත්හදා බැලීමක් කළා හරිම හිතුවක්කාරී පිළිවෙතක් අනුගමනය කරමින්. දැන් මේ සතිය වෙනකොට හිතුවක්කාරකම දෙගුණ වෙලා තවත් කෙටි දුර මිසයිල් අත්හදා බැලීමක් සිදු කළ තියෙනවා උතුරු කොරියාව. ඒ වගේම තවත් දැඩි තීන්දුව తీරණ කිහිපයකුත් අරගෙන තියෙනවා තමන්ට එරෙහිව නැගී සිටිය රටවල් වෙනුවෙන්. අපි මොකක්ද මේ තත්ත්වය කියලා විමසා බලමු අද මූලික වශයෙන්ම. සුපුරුදු විදිහට ශ්‍රී ලංකාවේ සිට AFP මාධ්‍ය ජාලාවේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා සූදානම්ින් සිටින්නේ. ආයුබෝවන් අමල් ඔබට.
ආයුබෝවන් දිලෘක්ෂි.
දැන් උතුරු කොරියාවේ මාර කලින් සඳහන් කරපු ආකාරයට තවත් මිසයිල් අත්හදා බැලීමක් සිදු කරන ලැබුවා. මේක තවත් හිතුවක්කාරී එක්තරා පියවරක්. දැන් මේ තත්ත්වය පිළිබඳව ලෝක බලවතුන්ගේ අවධානය කොයි ආකාරයටද යොමු වෙලා තියෙන්නේ? අමත්
දිලෘක්ෂි, මෙතන ඇත්තටම උතුරු කොරියාව උත්සාහ කරලා තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයට, ඒ වගේම දකුණු කොරියාවටත් කණේ පහරක් එල්ල කරනවා වගේ වැඩපිළිවෙලක්. මොකද මේ අවස්ථාවේදී උතුරු කොරියාවයි ඇමරිකාවයි එකතු වෙලා උතුරු කොරියාවේ මුහුදේ යුද මෙහෙයුම්, එහෙම නැත්නම් යුද පුහුණු වීම කටයුතු, ඒකාබද්ධ පුහුණු කටයුතු කරමින් සිටපු අවස්ථාවක තමයි මේ මිසයිල් අත්හදා බැලීම සිදු කරලා තියෙන්නේ. ඉතින් මේ වෙනකොට ඇමරිකාව උතුරු කොරියාව සම්බන්ධයෙන් මොන වගේ පියවරක්ද ගන්න ඕනේ, තව ඉදිරි පියවර කුමක්ද කියන එක පිළිබඳව මේ වෙනකොට තවමත් සාකච්ඡා කරමින් ඉන්නවා. නමුත් බටහිර බලවතුන් කිසියම් පියවරක් ගැනීමට පෙර උතුරු කොරියාව තව පියවර රාශියක් අරගෙන තියෙනවා දකුණු කොරියාවට එරෙහිව. මේකේ ප්‍රධානම දේ තමයි ඔවුන් ඒකාබද්ධව පවත්වාගෙන ගිය කේසොන් කියන ඒ කර්මාන්තපුරයේ තිබිච්ච ඒ කර්මාන්ත ශාලා සහ ඒවායේ තියෙන සම්පත් සියලුම දේවල් මේ වෙනකොට ඔවුන් රාජසන්තක කරලා තියෙනවා. ඒ වගේම දකුණු කොරියාවේ සහාය ඇතිව පවත්වාගෙන ගිය සංචාරක කර්මාන්තයේ ස්ථාන කීපයක් ඒවත් ඔවුන් රාජසන්තක කළා. මේ වෙනකොට දකුණු කොරියාවට අයිතිව තිබිච්ච උතුරු කොරියාවේ තියෙන සියලුම සම්පත් රාජසන්තක කළා තියෙනවා. ඉතින් මේ විදිහට බලපුවාම දැනට තැති වෙලා තියෙන ඒ තත්ත්වය, ඒ නොසන්සුන්තාවයට විශේෂයෙන්ම ඇමරිකාව සහ ජපානය, ඊට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානය මේකට කොහොම පිළිතුරු දෙන්න ඕනද කියන කාරණාව පිළිබඳ තාමත් හරි තීන්දුවකට එළඹිලා නැහැ. නමුත් ඔවුනුත් කල්පනා කරන්නේ කොහොමද දැනටමත් උතුරු කොරියාවට විරුද්ධව දැඩි සම්බාධක පනවල තියෙන අවස්ථාවකදී තව මොනවද ගන්න පුළුවන් පියවර කියන එක සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කරලා තියෙනවා.
දැන් උතුරු කොරියාවේ තත්ත්වය පිළිබඳව අපි ඔවාකාරයෙන් කතා බහ කරද්දී තවත් රටක් මේ වගේ හිතුවක්කාරී පිළිවෙතක් අනුගමනය කිරීමක් පිළිබඳව වාර්තා වුණා, ඒත් න්‍යෂ්ටික අත්හදා බැලීමක් පිළිබඳව. ඔබට මතක ඇති අපි ඉරානයේ මේ න්‍යෂ්ටික අර්බුදය පිළිබඳව දීර්ඝ වශයෙන් කතා බහ කළා. වසර ගණනාවක ප්‍රයත්නයක් විදිහට දීර්ඝ සාකච්ඡා මාලාවක ප්‍රතිඵලයක් විදිහට අවසානයේදී ඉරානයේ එකඟතාව දැක්වුවා ඇමරිකාවත් එක්ක මේ තමන්ගේ න්‍යෂ්ටික ක්‍රියාකාරකම් එක්තරා අන්දමකට සීමා කරන්න. නමුත් අපිට මේ බදාද වෙනකොට වාර්තා වුණා ඉරානයත් පටන් ගත්තා කියලා දිගුදුර බැලස්ටික් මිසයිලයක් අත්හදා බලන්න. දැන් මේකත් ලෝක බලවතුන් කැළඹීමට ලක් කරපු සිදුවීමක් බවට පත් වුණා. තමන් සමග එකඟතාවලට පැමිණෙන රාජ්‍යයන් පවා මේ ආකාරයෙන් හිතුවක්කාරී පිළිවෙත් අනුගමනය කරමින් තමන්ගේ න්‍යෂ්ටික ප්‍රබලතාව පිළිබඳව නැවත නැවතත් ලෝකයට කියාපාමින් සිටීමේ තත්ත්වය පිළිබඳව. දැන් මේ තත්ත්වය පිළිබඳව ලෝක බලවතුන් කොයි වගේ ප්‍රතිචාරයක්ද දක්වමින් සිටින්නේ? යාම
මේකත් ඇත්තටම ජාත්‍යන්තර ප්‍රජාවට ලොකු හිසරදයක් බවට දැන් පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ එකඟතාවයේ ඇතිව න්‍යෂ්ටික අත්හදා බැලීම් සහ න්‍යෂ්ටික බලය සම්බන්ධයෙන් තිබිච්ච ඒ එකඟතාවයේ යම් කිසි විදියකට පළුදු වෙන බවක් තමයි දැන් පෙනී යන්නේ. විශේෂයෙන්ම මේ අලුතෙන් ඇති කරපු අත්හදා බැලීම මීට කලින් දිල්රුක්ෂි ඉරානය අත්හදා බැලුවා ඔවුන්ගේ මිසයිලයක්. නමුත් ඒ අත්හදා බැලීම අපි බැලුවොත් එක්සත් ජාතීන්ගේ එකඟතාවයට අනුව ඒ අත්හදා බැලීම කිරීමට ඔවුන්ට ඉඩකඩ තිබුණා. ඉතින් ඒක නීති ජාත්‍යන්තර නීතියට පටහැනි දෙයක් හැටියට හඳුන්වලා දුන්නේ නැහැ. ඒ අවස්ථාවේදී ගිය සතියේදී ඒක ඔවුන් දැක්වේ ඉරානයට ඒ වගේ අත්හදා බැලීමක් කරන්නට ඒ ඉඩ ප්‍රස්ථා තිබුණා කියලා. නමුත් මේ අවස්ථාවේදී මේ අලුත් අත්හදා බැලීම් කරපු මිසයිලය කිලෝමීටර් 1400ක විතර දුර ඉලක්ක කරගනිමින් කරපු මේ අත්හදා බැලීම ඇතරම ජාත්‍යන්තර නීතියට පටහැනිය කියන දේ තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මේ අවස්ථාවේදී පෙන්වලා දීලා තියෙන්නේ. නමුත් මේකේ ඊට වඩා දරුණු ප්‍රශ්නය තමයි ඇමරිකාව යම්කිසි විදියකට සත්භාවයෙන් අනිකුත් බටහිර රටවලුත් එකතු කරගෙන ඉරානය සමග ඇති කරගත්ත මේ න්‍යෂ්ටික බලය සාමකාමී වැඩ කටයුතු සඳහා පමණක් පාවිච්චි කරනවා කියලා ඒ ඇති කරගත්ත එකඟතාවය තිබියදී තමයි ඉරානයේ මේ විදිහට තමන්ගේ යුද ශක්තිය ලෝකයට ප්‍රදර්ශනය කිරීම සඳහා මේ විදිහට මිසයිලයක් අත්හදා බලලා ඒකේ සාර්ථකත්වය ලෝකයට පෙන්වලා තියෙන්නේ. ඉතින් මෙතන ඇමරිකාවේ දේශපාලන තත්ත්වයට මේක බලපානටත් බොහෝම ඉඩ තියෙනවා මේ අවස්ථාවේදී. මොකද ඔබාමා ජනාධිපතිවරයා බලාපොරොත්තු වුණ ඔහුගේ සේවා කාලය අවසන් වෙන්නට කලින් ඔහුට යම් කිසි විදියකින් මැද පෙරදිග සාමය සම්බන්ධයෙන් බොහොම සුබවාදී කටයුත්තක් කරලා ඒක තමන්ගේ රාජ්‍යපාලන කාලය තුළදී ඇති කරගත්ත හොඳ ප්‍රතිඵලයක් හැටියට අනාගතයේදී හඳුන්වා දෙන වැඩපිළිවෙලක් බවට පත් කරගන්නට. නමුත් ඔහුගේ විරුද්ධවාදීන් ඒ අවස්ථාවේදී කියා සිටි ඉරානයේ විශ්වාස කරන්නට බැරියයි කියලා. ඉතින් ඒ කාරණාව යම්තරම් දුරකට ඔප්පු වෙන බවක් පේන්නට තියෙනවා. මේ ඉරානයේ දැන් ඇති කරගත්තා වූ ඔවුන්ගේ ක්‍රියාකලාපයත් එක්කලා ඇමරිකාව දැන් තීරණාත්මක ඡන්දයකට පිවිසලා තියෙන අවස්ථාවකදී ඔබාමාගේ පක්ෂයෙන් ඡන්දයට පෙනී සිටින අපේක්ෂකයාට මේක පාඩු වන්නට පුළුවන්. මොකද ඇමරිකාවේ දැනට විපක්ෂයේ රිපබ්ලිකන් පක්ෂයේ අපේක්ෂකවරුන් පවසන්නේ ඉරානය විශ්වාස කරන්නට බැරිය ඉරානය සම්බන්ධයෙන් මීට වඩා දැඩි පියවරක්, ඒ කියන්නේ යුදමය පියවරක් ගන්නට ඕනෑ කියන ස්ථාවරයේ තමයි රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයන් විශේෂයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටින්නේ ඉරානය විශ්වාස කරන්නට බැරිය ඉරානයට විරුද්ධව දැඩි යුදමය ක්‍රියාමාර්ගයක් ගන්නට ඕනෑ කියලා. දැන් මේ මුහුණ දෙන ඡන්දේ ඉදිරියේදී ඉරානයේ හැසිරීමත් ඇත්තටම ඇමරිකාවේ ජනාධිපතිවරණයට ඍජුවම බලපෑමක් කරන්න පුළුවන් තත්ත්වයට දැන් මේ ප්‍රශ්නය උග්‍ර වෙලා තියෙනවා.
දැන් මීළඟට කතා බහ කරන්න වෙන්නේ තවත් ඇමරිකානු මැදිහත්වීමක් පිළිබඳව. ඇමරිකාව දැන් සෝමාලියාවේ බලය අල්ලා ගැනීමට ක්‍රියාත්මක වෙලා සිටින අල්ෂබාබ් කණ්ඩායම මර්ධනය සඳහා ක්‍රියා කරමින් සිටිනවා. ඒ සඳහා සෝමාලියාවට අතපොවන්නට බලාගෙන තමයි ඇමරිකාව සිටින්නේ. දැන් අල්ෂබාබ් කණ්ඩායම පිළිබඳව අපි මීට කලින් කතා බහ කළා බොහෝ කාලයකට කලින්. ඔය ISIS කණ්ඩායමේ ප්‍රබලත්වය මතුවෙන කාලය සීමාව තුරදී ඊට පස්සේ අපිට ආරංචි වුණා ISIS කණ්ඩායම හා අනුබද්ධව ක්‍රියා කිරීමට කැමැත්තක් දක්වමින් ඔවුන්ගේ දර්ශනය ඉදිරියට අරගෙන යන ලෝකයේ වෙනත් කලාපවල ක්‍රියාත්මක වන ත්‍රස්තවාදී කණ්ඩායම් පිළිබඳව එනුත් එකක් විදිහට තමයි අපි අල්ෂබාබ් කණ්ඩායම පිළිබඳව ඔබට කරුණු ඉදිරිපත් කළේ. ISIS කණ්ඩායමේ අප්‍රිකානු කලාපයේ ක්‍රියාත්මක වන තවත් නියෝජිත කණ්ඩායමක් විදිහට ඔවුන් කන්න පුළුවන් කියලා අපි එහෙදි සඳහන් කළා. දැන් අපිට මේ වෙනකොට වාර්තා වෙනවා අමල් සෝමාලියාවේ මේ දේශපාලනික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ඇමරිකාව අල්ෂබාබ් කණ්ඩායම මර්ධනයට ක්‍රියා කරමින් සිටිනවා කියලා. කොහොමද මේ සඳහා ඇමරිකාව සූදානම් වෙමින් තියෙන්නේ?
දිලක්ෂි, මේක අලුත් ප්‍රවණතාවයක්. අපි මේ අපිට වාර්තා වෙන විදිහට ඇමරිකාව ඔවුන්ගේ ගුවන් යානා හෙලිකොප්ටර් යානා පාවිච්චි කරමින් සෝමාලියාවේ මොගදිසු ප්‍රදේශයේ බලයේ තියෙන ඒ රජයේ හමුදා කොටස් සමග ඒකාබද්ධව අල්ෂබාබ් සංවිධානයට විරුද්ධව ඇමරිකාවේ යුද විශේෂඥයින් ඒ සෝමාලියාවේ බටපිරිස් සමග කොමාන්ඩෝ ප්‍රහාරයක් සම්බන්ධයෙන් කටයුතු කළා කියලා වාර්තා වෙලා තියෙනවා. මීට කලින් අවස්ථාවලදී මේ විදිහට හෙලිකොප්ටර් වලින් ගිහිල්ලා ප්‍රාණඅපකරුවන් මුදා ගැනීම වගේ වැඩසටහන් ඒ එක්කම අල්ෂබාබ් කණ්ඩායමේ ප්‍රධාන නායකයන් ඉලක්ක කරගෙන කරපු මෙහෙයුම් වලදීත් මේ විදිහට ඇමරිකාවේ හෙලිකොප්ටර් පාවිච්චි කළා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදීත් සිද්ධ වෙලා තියෙන්නේ යම් කිසි විදියකට ගුවනින් සිදු කරන නමුත් පාබල හමුදා කොටසුත් පාවිච්චි කරගෙන ඒ කරන මෙහෙයුම් උත්සන්න වීමක් දිල්රුක්ෂි. අපි සංඛ්‍යාලේඛන අනුව බැලුවොත් 2011 වසරේදී ඇමරිකාව මේ විදිහට මෙහෙයුම් 4ක් කළා කියලා වාර්තා වෙලා තියෙනවා. නමුත් ඒක ගිය වසර වෙනකොට මෙහෙයුම් 40 දක්වා වැඩි වෙලා තියෙනවා. නමුත් දැන් අපි දකින්නේ ඒවා තවත් උත්සන්න වීමක්. විශේෂයෙන්ම නැගෙනහිර අප්‍රිකානු මහද්වීපයේ අල්ෂබාබ්, අල් කයිඩා, ISIS සංවිධානයේ මේ නම් නොයෙකුත් නම් වලින් හඳුන්වන නමුත් ජිහාඩ් වරුන් වන එහෙම නැත්නම් ඉස්ලාමීය අන්තවාදීන්ට විරුද්ධව ඇමරිකාව ඍජුවම දැන් සටන් ආරම්භ කළයි කියන එකයි මේකෙන් පෙනී යන්නේ.
දැන් ඊළඟට අපිට කතා බහ කරන්න වෙන්නේ තවත් සුවිශේෂී සිදුවීමක් පිළිබඳව. ISIS සංවිධානයට සම්බන්ධ ප්‍රබල ජිහාඩ්වරුන් සහ ඔවුන්ගේ පවුලේ සමාජිකයන් සම්බන්ධව දත්ත ඇතුළත් තොරතුරු ලැබිලා තියෙනවා කියලා වාර්තා වෙනවා ලෝ ප්‍රකට එක්තරා මාධ්‍ය ආයතනයකට. මේ මාධ්‍ය ආයතනය මේ සම්බන්ධව දිගින් දිගටම තොරතුරු ඉදිරිපත් කරන්නටත් පටන් අරන් තියෙනවා. බ්‍රිතාන්‍යයේ ස්කයි ප්‍රවෘත්ති සේවයට තමයි මේක වාර්තා වෙලා තියෙන්නේ. කොහොමද මේක සිදු වුණේ? කවුද මේ සම්බන්ධව වගකිවයුත්තා විදිහට මේ වෙනකොට වාර්තා වෙන්නේ? අපි කැමති සම්පූර්ණ තොරතුරු දැනගන්න.
දිලුක්ෂි, ස්කයි ප්‍රවෘත්ති සේවයට ලැබිලා තියෙනවා මීට කලින් IS සංවිධානයේ, එහෙම නැත්නම් ISIS සංවිධානයේ වැඩ කරපු ඒකේ ක්‍රියාකාරී පුද්ගලයෙක් විසින් IS සංවිධානය බඳවා ගැනීම කරන්නේ කොහොමද, ඒ බඳවාගත්ත පුද්ගලයන් කවුද, ඔවුන්ගේ ඥාතීන් කවුද කියන ඒ සියලුම විස්තර මේ වෙනකොට ස්කයි ප්‍රවෘත්ති සේවයට ලබා දීලා තියෙනවා. ඒක බලධාරීන් අතරත් මේ වෙනකොට පත් වෙලා තියෙනවා. මේකේ විශේෂම කාරණා වෙලා තියෙන්නේ රටවල් 51කින් IS සංවිධානයට, ISIS සංවිධානයට බැඳිච්ච ඒ ජිහාඩ් වරුන් සම්බන්ධයෙන් සියලුම සවිස්තර වාර්තා, ඔවුන්ගේ පවුලේ අයගේ කරුණු පවා මේ අවස්ථාවේදී බලධාරීන්ට ලබා දීලා තියෙනවායි කියලා වාර්තා වෙනවා. මේක ඇත්තටම IS සංවිධානයට විරුද්ධව ලෝකේ දැන් සිද්ධ වෙන ඒ යුද මෙහෙයුම් වලට සහාය දක්වන ඉතාමත්ම ලොකු රුකුලක් හැටියටත් හඳුන්වලා දීලා තියෙනවා. මොකද රටවල් 51කින් එන පුද්ගලයන් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට මේක උපයෝගී කරගන්නට පුළුවන් ය කියලා. ඒ එක්කම මේ ප්‍රකාශයට පත් වෙලා තියෙන නම් අතුරෙන් මීට කලින් IS සංවිධානයේ යයි හඳුනාගත්ත පුද්ගලයන් පිළිබඳවත් කරුණු තහවුරු කර ගැනීමටත් හැකි වුණයි කියලා වාර්තා වෙනවා. ඉතින් මේක IS සංවිධානයට විරුද්ධව ගෙන යන යුද මෙහෙයුමේ ඉතාමත්ම තීරණාත්මක දෙයක් හැටියට හඳුන්වලා දීලා තියෙනවා.
එතකොට මැද පෙරදිග කලාපයේ ආශ්‍රිතව විශේෂයෙන්ම ප්‍රබලව ක්‍රියාත්මක වන ISIS කණ්ඩායම යම් යම් රටවල් ආශ්‍රිතව විශේෂයෙන් ව්‍යාප්ත වෙලා තියෙනවා කියලා අපි මේ විශේෂාංග යටතේ කතා බහ කරලා තියෙනවා අනේක වාරයක්. විශේෂයෙන්ම තුර්කිය, සිරියාව, ඉරාකය, ඇෆ්ගනිස්තානයේ ඇතැම් කොටස්වල මේ ISIS සංවිධානය ප්‍රබලව ක්‍රියාත්මක වෙනවා. මොවුන්ගේ මේ ක්‍රියාකලාපයන් හරහා මතුවුණු එක්තරා අතුරු ප්‍රතිඵලයක් තමයි මේ රටවල් වලින් විශාල සරණාගතයින් සංඛ්‍යාවක් බිහිවීම. මේ සරණාගත ප්‍රශ්නය මේ වෙනකොට යුරෝපයට දැඩි ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. කොහොමද මේ සරණාගතීන් කළමනාකරණය කරගන්නේ කියලා මේ සම්බන්ධව නම් අපි විශාල වශයෙන් තොරතුරු කතා බහ කරලා තියෙනවා. ගිය සතියේත් අපි කතා බහ කළා යුරෝපා සංගමයේ මේ සරණාගතීන් සම්බන්ධව ආධාර මුදල් ලබා දීමට ගත් එක්තරා පියවරක් පිළිබඳව. දැන් මේ සතිය වෙනකොට අපිට වාර්තා වෙනවා මැසිඩෝනියාව විසින් ගන්නා ලද එක්තරා පියවරක් නිසා සරණාගතීන් විශාල වශයෙන් අසරණ තත්වයට පත් වෙමින් සිටිනවා කියලා. මැසිඩෝනියාවත් ඒ වගේම ග්‍රීසිය ආශ්‍රිත ප්‍රදේශවලත් මා කැමැති අමල් මැසිඩෝනියාව ගත්ත පියවර, ඒ වගේම අවට රාජ්‍යයන් මේ සම්බන්ධයෙන් දක්වන ආකල්ප පිළිබඳවත් මේ වෙනකොට වාර්තා වෙන අලුත්තරතුරු දැනගන්න මේ යුරෝපීය සරණාගතීන් පිළිබඳව.
දෙලුක්ෂි, මැසිඩෝනියාව කරලා තියෙන්නේ ඔවුන්ගේ දේශ සීමාව වහලා දාලා තියෙනවා සරණාගතීන්ට. ඔවුන් සරණාගතීන්ට ඇතුල් වෙන්න එක වළක්වලා තියෙනවා. ඒ වගේම තමන්ගේ රට තුළින් අනෙකුත් යුරෝපීය රටවලට ඇතුල් වීමත් ඔවුන් මේ අවස්ථාව වෙනකොට අත්හිටවල තියෙනවා. මේක ඇත්තටම දැනට යුරෝපා සංවිධානය විසින් සරණාගතයන් පිළිබඳ ප්‍රතිපත්තිය සකස් කිරීමේ දුර්වලතාවයක් හැටියට දක්වන්නට පුළුවන්. මොකද පහුගිය සතිය වෙනකොට යුරෝපා සංවිධානයේ රටවල් 28 එකඟතාවයකට පත් වුණා මේක කොහොමද කරන්න කියලා. නමුත් ඒ එකඟතාවයට පත් වුණත් ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම පිළිබඳ ගැටලු මතුවලා තියෙනවා. දැනට එකඟතාවයකට පත් වෙලා තියෙන්නේ යුරෝපයේ සිටින සිරියානු සම්භවයක් නැති සරණාගතයන් නැවතත් තුර්කියට යැවීමටත්, තුර්කියේ සිටින සිරියන් ජාතිකයන් යුරෝපයේ අනෙකුත් රටවල්වල පදිංචි කරවීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටත්. නමුත් ඒ පිළිබඳව සමාජික රටවල් වලින් නෛතිකව එකඟතාවය ලැබුණට ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මේ වෙනකොට වැඩපිළිවෙලක් සකස් කළ නැති නිසා මේ යුරෝපා සංවිධානයේ රටවල් තමන්ට ඕන විදිහට මේ අවස්ථාවේ පියවර අරන් තියෙනවා. මැසිඩෝනියාවත් ඒ විදිහටම තමන්ගේ දේශ සීමාව වහලා දාලා මේ වෙනකොට 14,000ක් විතර සරණාගතයින් එම ප්‍රදේශයේ දේශ සීමාව කිට්ටුව හිර වෙලා ඉන්නවයි කියලා වාර්තා වෙනවා. මේ විදිහට අද ඇත්තටම ඒ යුරෝපයේ සරණාගතයන් පිළිබඳ ඒ අර්බුදය උත්සන්න වෙලා තියෙනවා, ප්‍රශ්න මතුවෙලා තියෙනවා.
අද කතා බහ අවසන් කරන්න තෝරගන්නවා මීට කලින් අපි අවධානයට ලක් කර තවත් එක්තරා දේශපාලනික කතන්දරයක් පිළිබඳව. විශේෂයෙන්ම මියන්මාරයේ ඇති වුණු දේශපාලනික පෙරළිය පිළිබඳව අපි කතා බහ කළා. පසුගිය නොවැම්බරේදී සිරාඩස්සියේ සිට ඡන්දේ මෙහෙයපු හිටපු නායිකාව අවුන් සාන් සුචි පිළිබඳව විශේෂයෙන් අපි කතා බහ කළා. ඊට පස්සේ අපි ඇය ජයග්‍රහණය කළාට පස්සේ, ඇගේ පක්ෂය ජයග්‍රහණය කළාට පස්සේ, NLD පක්ෂය ජයග්‍රහණය කළාට පස්සෙත් ඇයට කොයි වගේ ඉරණමක් අත්වේවිද කියලත් කතා බහ කළා. ඔබට මතක ඇති ඇයට යම් සීමා බාධක තියෙනවා ජනාධිපතිවරිය විදිහට පත්වීම ලබන්නට බැරි මේ පිළිබඳවත් අපි කතා බහ කළා. අවුන් සන් සූචිගේ මේ බලය ස්ථාපිත කරලීමේ අලුත් පියවරයන් පිළිබඳව මේ වෙනකොට වාර්තා වෙනවා. ඒ පිළිබඳවත් අපි කතා බහ කරමින්ම අද සාකච්ඡාවට නිමාවක් තබමු. අම
අපි දන්නවා පහුගිය නොවැම්බරේ මියන්මාරේ ඡන්දය පැවැත්වුණාට ජනාධිපති කෙනෙක් තෝරා ගැනීම පිළිබඳ ඔවුන් අවසාන නිගමනයකට ඇවිල්ලා තිබුණේ නැහැ. මොකද NLD පක්ෂය බලාපොරොත්තු වුණා තමන්ගේ නායකයා වන අන්සන් ෂූකීට පුළුවන් කියලා ජනාධිපතිකම ලබා ගන්නට. නමුත් ඇයගේ දරුවන් දෙදෙනා විදේශ පුරවැසිභාවයේ තියෙන නිසා ඇයට විවස්ථානුකූලව ජනාධිපති වීමේ හැකියාවක් නැහැයි කියලා ප්‍රකාශ වෙලා තිබුණා. ඉතින් ඇය උත්සාහ කළා යම්කිසි විදියකට දැනට සිටින හමුදා පාලකයන් සමග සාකච්ඡා මාර්ගයෙන් මේ ප්‍රශ්නේ විසඳා ගන්නට. නමුත් ඒකට විසඳුමක් ලබා ගත්තයි කියලා පෙනී යන්නේ නැහැ. දැන් ඇයගේ පක්ෂයේ විසින් යෝජනා කළා තියෙනවා ඇය සමග ඉස්කෝලේට ගිය, ඒ වගේම ඇය සමග බොහොම මිත්‍රව කිට්ටුව කටයුතු කරපු, සමහර අවස්ථාවලදී ඇයගේ රියදුරා හැටියට කටයුතු කරපු ටින්ජෝ කියන 69 හැවිරිදි පක්ෂ සමාජිකයෙක් රටේ ජනාධිපති කමට දැන් යෝජනා කරලා තියෙනවා. ඇත්තටම ප්‍රායෝගිකව ඔහු නියෝජ්‍ය ජනාධිපති හැටියට තමයි යෝජනා කරලා තියෙන්නේ. නමුත් ඊළඟ වටේදී ඔහුගේ නම ජනාධිපති හැටියට ප්‍රකාශ වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ මාසේ අන්තිමට හමුදා නායකයා බලෙන් ඉවත් වීමත් සමග ඊළඟ ජනාධිපති වීමේ වාග්ය හිමි වෙන්නේ මේ ටින් ජෝ කියන පුද්ගලයාට. නමුත් NLD පක්ෂය ප්‍රායෝගිකව බලාපොරොත්තු වෙන්නේ ඔහු ඇත්තටම අන්සන් සූචිගේ රූකඩයක් හැටියට කටයුතු කරයි කියලා. නියම බලය රඳා පවතින්නේ අන්සන් සූචි තුලයි. විවස්ථාව වෙනස් කරන තුරු ඇය තමන්ගේ සගයා හැම තමන්ගේ මිත්‍රයා තුලින් රට පාලනය කරයි කියන එක තමයි මේ වෙනකොට බලාපොරොත්තුව.
හොඳයි, එහෙමනම් ලෝකයේ උණුසුම් තත්ත්වීත්‍ය පිළිබඳව සොයන ඔබට අපි අලුත් තොරතුරු ලබා දුන්නා කියන විශ්වාසය තියාගෙන අදටත් මේ සාකච්ඡාවට අපි නිමාවක් තබනවා. sbs.com.au/sinhalese අපගේ වෙබ් අඩවියට යන්න මේ විස්තර නැවත වතාවක් ඔබට සමන් දෙන්නට පුළුවන් වැඩසටහනින් පස්සේ. සුපුරුදු ලෙසින් අමල් අපි ඔබට ස්තුතිය පළ කර සිටිනවා මේ තොරතුරු පිළිබඳව සවිස්තරාත්මකව විග්‍රහයක් ගෙනාවට. ඔබට බොහොම ස්තුතියි. ලබන සතියේ සිකුරාදා හමුවෙමු. අයිබෝන් අමල්.
අයිබෝන් දිලෘක්ෂි.
SBS සිංහල වෙබ් අඩවිය කාලින තොරතුරු ඉක්මනින් දැනගත හැකි ඔබගේ ප්‍රියතම වෙබ් අඩවිය බවට පත් කරගන්න. අලුත්ම ප්‍රවෘත්ති සහ වැදගත් තොරතුරු දැන ගැනීමටත් අපහා සම්බන්ධ වීමටත් පිවිසෙන්න sbs.com.au/sinhalese webadaviyata.